පින්වත් ස්වාමීන් වහන්සේ ආයතන හය භාවනා කරන විට ඇසට පෙනෙන රූපය චක්කු ස්පර්ශය විඥානයේ ආදීට ගොස් මනෝ ධාතුව ධම්ම ධාතුව මනෝ විඥාන ධාතුවට සිතිවිලි කියන සිතිවිලි වෙන ආකාරය තවදුරටත් පහදා දෙමින් নমස්කාර පූර්ණ රූපෙම ඉල්ලා සිටිමි.
එහෙම වලක් නම් මම කිව්වේ නෑ. ඒවල තැනක ඇත්තටම අප තුල තියෙනවා, සමාජය තුල, උදනා තුල අදහසක් තියෙනවා ඒ පිළිබඳව. ඒ සමාජලාගේ අදහස තමයි මේ මතු කර දෙන්න හදන්නේ. ඇත්ති ප්‍රශ්නේ අහපු කෙනා අපි මේ ප්‍රශ්නේ මේ ගැන වෙන්නේ අහන්න ඇත්ති කියලා හිතාගෙන යමක් අපි උත්තර දෙන්නම්. ඒත් රූපයක් චක්කු විඤ්ඤාණයක් කියන මේ හේතු යෙදිලයි දැකීමක් වෙන්නේ. දැකීම කුමක්ද කියන කරුණ හරියට නිර්වචනය නොවුනොත් අපි දැක්කේ හවල් කෙනා කියලා මනෝමයෙන් ඊට එකතුවක් කරගෙනයි, මනෝමයෙන් තමයි ඊටු ටික සම්පූර්ණ කරගෙන කුසල කුසලයට යන්නේ. ඔය අදහස තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මනෝමයෙන් ඒ නිර්මාණය කරන්න ඉඩ ලැබෙන්නේ දැකපු දෙයට සාපේක්ෂක වීම තුල. දැකපු දෙයට සාපේක්ෂක වෙන්න අපට දැකීමක් ලැබෙන්නේ දැක්කේ මොකද්ද කියලා, දැකීම කුමක්ද කියලා හරියටම නොදන්නා කම නිසා. ඉතින් මට ඔක ආධ්‍යාත්මයෙන් හරියටම කියා දෙන්න අමාරුයි. ඒත් මම පුංචි නිදර්ශනයකින් ඔය ටික කියා දෙන්න. දැන් බලන්න, ඔබට පේන යම් අරමුණක් දිහා මේ උඩ බලලා මේ ලයිට් එක බැලුවත් කමක් නැහැ, බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බැලුවත් කමක් නැහැ. එහෙම නැත්නම් කවුරු හරි දිහා බලන්නකො. බලලා බලාගෙන හොඳට ඉන්න ගමන් දැන් ඔබට හිතෙනවා මේ ඉස්සරහා තියෙන දේම පේනවා කියලා. හරිද? දැන් ඔබේ අදහස මොකද්ද? මේ ඇහැ ඉදිරියේ තියෙන රූපේමයි පේන්නේ. තව විදියකින් ඒක නිවැරදි කළොත් තියෙන දේම පේනවා කියන්නේ. දැන් හොඳයි, අපි ඇහැ කෙලවරකට මේ ඇහැ ඇඟිල්ල අරගෙන ඇහි කන පැත්තේ ඇහැ කෙලවර අපි ටිකක් මෙහෙම තදින් තද කරලා බුරුල් කළොත් වරින් වර මෙහෙම මොකද වෙන්නේ? පේන රූපේට මොකද වෙන්නේ? හෙලවෙනවා. හොඳට බලන්න අපහු ඉහළට පහළට හරහට හෙලවෙනවා. දැන් හෙලවෙන්නේ තියෙන එකද පේන එකද? තියෙන එකද හෙලවෙන්නේ පේන එකද? තියෙන එක හෙලවුණා නම් බිමට වැටෙනවා නේද? එහෙනම් අපිට පේනවා හෙලවෙන යම්. හෙලවෙන්නේ තියෙන එකක් නම් නෙමෙයි. එහෙනම් අපි මෙච්චර දවස් හිටිය අදහස තියෙන එකම පේනවා කියන අදහස හරිද? එහෙනම් දැන් අපිට ඒ නිදර්ශනයෙන් පේනවා හෙලවෙනවා නම් හෙලවෙනවා පේනවා. බෑ, තියෙන එක හෙලවෙන්න බෑ. ඒක බිමට වැටෙන්න ඕනේ. එහෙනම් පේන්නේ ඉදිරියේ තියෙන රූපය වෙන්න බෑ. සැකයක් නැන්නේ. එහෙනම් මේ හෙලවෙන්නේ ඇහැද? දැන් උඩහට හරහට උඩහට යනවා පේන්නේ ඇහැද? ඇහැ කියන්න බෑනේ නේ. එහෙනම් චක්කු විඥාන හිත දෙවේ හෙලවෙන්නේ. හිත හෙලවෙනවා කියන්න බෑ. එහෙනම් දැන් හෙලවෙන දෙයක් නැද්ද? උඩට පහළට හරහට හෙලවෙන දෙයක් නැද්ද? තියෙනවා. එහෙනම් උඩට පහළට හෙලවෙන යමකුත් තියෙනවා. ඇහැට අයිතිත් නෑ, රූපයට අයිතිත් නෑ, චක්කු විඥාණයට අයිතිත් නෑ. එහෙනම් කොහකටද ඕක අයිති? නෑ කියන්න වටිනවද? නෑ කියන්නත් බෑ. හෙලවෙන යම තියෙන. එහෙනම් තියෙනවා නම් ඒක කොහේ හරි තිබුණාද? පෙර තිබුණු දෙයක්ද පහළ වුණේ? නෑ. පෙර නොතිබීම හටගත්ත. දැන් අපි ඇහත් රූපයත් ඒවා වින් වෙනකොට දැන් ඒ හෙලවෙන එක කොහේ හරි ඉතුරු වෙලා තියෙනවද හසේ? අභ්‍යවකාශයේ. නෑ. පෙර නොතිබීම හටගත්ත, ඉතුරුක් නැතුවම අවසන්. එහෙනම් ඇහත් රූපයක් චක්කු විඥානයක් ඇති කල්හි මෙබඳු චලනයේ වෙන යම හට ගන්න. ඇහත් රූපයක් චක්කු විඥානයක් වෙන වෙනකොට හටගත් දේ ඉතුරුක් නැතුවම නිරුද්ධ වෙනවා. දැන් අපි දැක්කේ තියෙන දේ නොවේ නම්, මේ හේතු නිසාම හටගත් දේ නම්, හටගත් දේ දැකීමෙන් අවසන් වෙන්න ඕනනේ. හැබැයි දැන් අපි දැක්කේ හවල්දී අතන තියෙන දේ හරි ලස්සනයි කියලා හිතුවොත් හිතන්නේ කොහක් ගැනද? ඇත්තද? නෑ, අපි රැවටිලා. එහෙනම් දැන් අපි ඇහත් රූපය චක්කු විඥානයත් නිසා ඇතිවෙන දැකීම මෙන්න මේ නිදර්ශනයේ අනුමාන වශයෙන් තේරුම් ගත්තොත්, දකින්නවා කියන්නේ ඇහැට අයිති නැති රූපයට අයිති, චක්කු විඥාණයට අයිති නැති, ඒ තැහැ නැතුව රූපය නැතුව චක්කු විඥාණය නැතුව නොහට ගන්න මේ තුන වැය වෙලා හමු වෙන දෙයක් නම් අපි දකින්නේ. අර තේ එක වගේ. එහෙනම් දැකපු දෙයට අපි ආවල්දේ කියලා නම් කරනවා. නම් කරලා තියෙන්නේ ඒ සෙලවිච්ච දේ ඇහැ කියලා හිතාගෙන, සෙලවිච්ච දේ බාහිර රූපයයි කියලා හිතාගෙන, චක්කු විඥානය කියලා හිතාගෙන. හැබැයි දැන් අපි ඇත්ත ඇති සැටියෙන් හිතුවොත්, මෙනෙහි කළොත් මේ දැක්ක දැකීමක් වුණා. හැබැයි ඒක හැටත් අයිති නෑ, රූපයටත් අයිති නෑ, චක්කු විඥානයටත් අයිති නෑ. එහෙත් මේ හේතුන්ගෙන් තොරව ඒ බන්ධක් හටගන්නේ නෑ. මේ හේතු ඇති කල්හිම හටගත්ත. අස්මින් සති ඉදං හොති. මේ ඇති කල්හිම මෙහෙම හටගත්තා. අස්මින් අසති ඉදං හොති. මෙය නැතිවීමෙන් මෙයද නැති වුණා. එතකොට දැක්ක හේත් බල ධර්මතාවය. ඇති වෙනවක් දැක්ක, නැති වෙනවක් දැක්ක. එතකොට ඇතිවීමයි නැතිවීමයි මේ ධර්මතාවය දැක්ක කෙනාට මනසින් ඒකට ඌණ පූර්ණයක් කරන්න, එකතුවක් කරන්න ඉඩ නැහැ. එයා දැක්කේ මොකද්ද? උප්පාද වය ධම්මින උප්පජ්ජිත්වා නිරුද්ධාන්ති. ඉපදිලා නිරුද්ධ වෙනවා, උපදිලා වැය වෙනවා. දැන් එයාට අලුතෙන් එකතු කරන්න දෙයක් නැහැ. මෙන්න මේ ඇත්ත අපි කිව්ව දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම, ඒ පවතුන ආකාරයෙන් නොදැක්කොත් පවතුන යථාර්ථයේ මනසට, ධර්මයට, මනෝවිඥාණයට අයිති නැති, එහෙත් මනස ධර්මයක් මනෝවිඥාණයක් නිසා හටගන්න අර මේ චලනීය වෙන රූපේ වගේ දකින්න ඔය විදිහේ අපට සත්‍ය පුද්ගලය යමක් කෙනෙක් දෙයක් හැටියට මැවෙන තැන පේන තැන, ඒක මනසක් නෙමෙයි, ධර්මයක් නෙමෙයි, මනෝවිඥාණයක් නෙමෙයි. තුන් දෙනාගේම එකතු වෙන පෙර නොතිබීම හටගන්න දේ අර මේ නිදර්ශනය ගන්න. එතකොට හැමතිස්සෙම අපි මනෝමයෙන් යමක් එකතු කරගෙන මනෝමයෙන් යමක් එකතු කරගෙන කර්ම ක්ලේශ කුසල් අකුසල් බවට පරිවර්තනය කරගන්නේ මෙන්න මේ ඇත්ත නොදකින තැන. ඇත්ත නොදකපු තැන දැක්කේ හරියේ තියෙන එකයි කියන තැනට යනවා. ඒ දේ හොඳ නරක ගුණාගුණ කතා කරනවා, හිතනවා. එතකොට කුසල් අකුසල් කර්ම ක්ලේශ කෙතුළු සිද්ධ වෙනවා. හැබැයි දැක්ක දැක්කෙ මෙන්න මේ හේතු නිසා හටගත්ත දේ කියලා නුවණින් දකින්න පුළුවන් වුණොත් අපට ඊට සාපේක්ෂ වෙන තැනක් නෑ. එතනින් සියලු කර්මක්ෂය වෙන්න ඕන. සසර ගමන නිමා වෙන්න ඕන. ඒ ඇත්ත දැක්ම තුල. දැන් අපිට තියෙන අවස්ථා දෙකක්. එකක් තමයි බාහිරයෙන් අරමුණු ආයතනයට ගැටලිලා ඇතුළතින් අපි දැනගන්න අවස්ථාවක් තියෙනවා. එළියේ ඉඳලා ඇතුළට යන අවස්ථාවක් තියෙනවා. මේ එක සම්පස්සයක්. ඊළඟට තියෙනවා ඇතුළේ ඉඳලා ඇතුළෙන් සිහිවෙලා සිහිවෙච්ච දේ බලන්න ඇහැ අරින බෙල්ල හරවන නැකිටල යන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථා දෙක තමයි අපට තේරෙන විදිහෙන් ගත්තොත් මේ පටිඝ අදිවචන කියන වචන දෙකෙන් දක්වලා තියෙනවා. ඒක තමයි තේරෙන අර්ථයෙන් ගන්න. දැන් අපිට දැන් මම කිව්වා රෝස මල ශබ්දයක් ඇහුනේ. හැබැයි සිතින් නිර්මාණයක් කරලා දීලා ඒකේ හොඳ නරක ඒක කොහෙද තියෙන්නේ කොහෙද දැක්කේ මහ ගොඩාක් දේවල් ඇතුලෙන් අය ගානක් ඒ ඔස්සේ කුසල අකුසල කර්ම උපදවන්න පුළුවන් පැත්තකට දිශාවකට යන්න පුළුවන් පාරක් ඇවිල්ලා ඇතුළට යන. දැන් සමහර වෙලාවට ඒ එළියෙන් ඇතුළට ගියා. ඇතුළෙන් ඔය සිතුවම වෙයිලා රෝසමල මේ රෝසමල කන්න හවල් තැන තියාවල් තැන දෙක යන්න ඕන බලන්න. ඇවිදගෙන යන ඉල්ලලා බලන්න ඕන මටත් එක. දෙන්නේ නැහැ. අනේ ඒක නම් දෙන්න බෑ. ඉතින් ඔන්න තරහක් වුණ පෙරේතයා දෙන්නේ නැහැ මේක. ඉතින් උඹේ දේවා හොඳින් හරි ගන්නවා නරකින් හරි ගන්නවා. ඔන්න අවිද්‍යාව ඉස්සෙල්ල එතුණ ඊළඟට ව්‍යාපාදේ ආවා හොඳින් හරි නරකින් හරි ගන්නවා. ඔන්න මිත්‍යා දෘෂ්ටියක් ආවා. ඊළඟට හොරකම් කරන්න යනවා අහු වෙනවා මරා දානවා පානඝාතයත් කරනවා. දැන් බේරෙන්න ඕන බොරු කියනවා. කවුරු හරි සාක්ෂි දෙයි කියලා හිතනොත් තරජනය කරනවා. ඔන්න දස අකුසලයන් මේ ක්‍රියාකාරී කාය කර්මයට වාක් කර්මයට මේ වටේනවා. දැන් ඇතුලේ එළියට ඇවිල්ලා බොහෝ දුර ගමන යනවා. ඉතින් මෙන්න මේක තමයි අපි හැමතිස්සෙම කරන්නේ. ඉතින් මේ අපි තුල සිදුවෙන මේ ධර්මතාවය තමයි මේ වචන දෙකෙන් නම් කරලා තියෙන්නේ.
නාම ධර්මයන් හටගන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර සහිත කියා අසා තිබෙනවා. ඒ රූපයට දැසගන්නේ මනෝමය රූපයක් සමගද පහදා දෙන්නේ ඉල්ලා සිටින.
ප්‍රශ්න කොහොමද හදාගෙන කියන්නේ? නාම ධර්ම කියලා කියනකොට ඒකේ ආකාර දෙකක් අපිට දකින්න තියෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරම රූප නොවන අර්ථයෙන් නාම වෙනවා. ඊළඟට නාම රූප වචන විඥානං කියනකොට එතන වේදනා සංඥා සංඛාර ටික නාම වෙනවා රූපේ රූප වෙනවා. මේ ටිකේදීලා විඥානය හට ගන්නවා. එතකොට නාම ධර්ම චෛතසික නාම ධර්ම කියනකොට වේදනා සංඥා සංඛාර කියනකොට කියවෙන්නේ චෛතසික ධර්ම. චෛතසික ධර්ම තියෙනවා සබ්බචිත්ත සාධාරණ කුසල අකුසල ව්‍යාපෘත හැම හිතකටම සාධාරණ පොදුවේ හැම හිතකම පහළ වෙන චෛතසිකක් තියෙනවා. හැබැයි හැම හිතකම පහළ නොවන චෛතසිකක් තියෙනවා. ඒ කියන්නේ කුසල චෛතසික තියෙනවා, අකුසල චෛතසික තියෙනවා, කුසල්ද අකුසල්ද නොව අව්‍යාපෘත මේ දෙපැත්තට නොබෙදපු චෛතසිකක් තියෙනවා. එතකොට හැම සිතකටම සාධාරණ චෛතසික ටිකක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියනවා. සබ්බචිත්ත සාධාරණ. කුසල් සිතෙත් යෙදෙනවා, අකුසල් සිතෙත් යෙදෙනවා, අව්‍යාකෘත සිතෙත් යෙදෙනවා. ඒ නිසා හැම සිතකම උපදින මේ සිතුවිලි නාම ධර්ම ගණයට ඇති වෙනවා. එතකොට අපි ගත්තොත් ඇහැට රූපයක් ගැටිලා චක්කු විඥානය උපදින. චක්කු විඥානය උපදිනකොටම පෙරපස නැතුව ඒ හිතත් එක්කම වේදනා සංඥා සංකාර එතන ඒ චෛතසික ටිකෙන් චෛතසික 52ක් තියෙනවා. චෛතසික 52 බෙදීමකට ලක් කරලා තියෙනවා. ස්කන්ධ වශයෙන් තුනක් හැටියට දක්වලා තියෙනවා. වේදනා චෛතසිකය වේදනා ස්කන්ධයේ හැටියට, සංඥා චෛතසිකය සංඥා ස්කන්ධයේ හැටියට, සෙසු චෛතසික 50ම සංඛාර ස්කන්ධයේ හැටියට දක්වලා තියෙනවා. එතකොට අපි වර එක කුසල සහගතව හිතනවා, වර එක අකුසල සහගතව හිතනවා, වර එක කුසලයට අකුසලයට නොයැටෙනසේ හිතනවා. එතකොට අනේ අරමුණ ගැන හිතන අවස්ථාවට කියනවා සංස්කාර කියලා. එතකොට මේ සංස්කාර කියන අවස්ථාවේ හිතනවා කියන අවස්ථාවේ කුසල සහගතව හිතනවා, එතකොට කුසල චෛතසික. අකුසල සහගතව හිතනවා, අකුසල චෛතසික. කුසලද අකුසලද නොව අව්‍යාකෘත චෛතසික පහළ වෙන වෙලාවේ ඒ අනුව විත හඳුන්වනවා. ඒ නිසා අරමුණක් ගැටෙන හැම අවස්ථාවකම මේ සිත් උපදිනවා, සිතත් එක්කම චෛතසික උපදිනවා. එතකොට මෙන්න මේ තැනදී අපට හමු වෙලා තියෙන්නේ චිත්ත චෛතසික රූප. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පහක් හැටියට දැක්වුවත් හරි චිත්ත චෛතසික රූප. දැන් පරමාර්ථ ධර්ම දෙකක් තියෙනවා. ලෝකයේ තුල පරමාර්ථ ධර්මයක් තියෙනවා, ලෝකයෙන් එතර වෙන එතර වූ පරමාර්ථයක් තියෙනවා. සතර පරමාර්ථය. ලෝකයේ තුල පරමාර්ථය චිත්තජෛතික රූප. සිත පරමාර්ථය. චෛතසික පරමාර්ථය. රූපේ පරමාර්ථය. හැබැයි එතකොට අපි මේ දකින මට්ටම නෙමෙයි. සත්ව භාවයෙන්, පුද්ගල භාවයෙන්, ආත්ම භාවයෙන්, අර මලක් හැටියට, ගලක් හැටියට, වැලක් හැටියට, ගහක් හැටියට ගත්ත තැන නෙමෙයි. පවත්නා යථාර්ථය. පවත්නා යථාර්ථයේ චිත්තජෛතික රූප. මේ බඳු අනාත්ම ධර්මතාවයක් එතන. ඒ අනාත්ම ධර්මතාවයක් ඇති තැනයි සත්ව පුද්ගල ආත්ම, ගහක් වැලක් මලක් කියන වැරදි දැනගැනීමකට ඇවිල්ලා ඊට සාපේක්ෂව අපි කුසල අකුසලයට යන්නේ. ඉතින් කොහොම හරි තේරුම් ගන්න, මට තේරුණ හැටියට මේ ප්‍රශ්නෙට මම මේ උත්තර දෙන්නේ. මෙන්න මේ කියන විදිහෙන් හැම සිතකටම පොදු උරුම ධර්මතාවයක් තියෙනවා. හිතක් උපන්නොත් ඒ හිතත් එක්ක අනිවාර්යයෙන්ම උපදින චෛතසික ටිකක් තියෙනවා. හැබැයි හිතක් උපන්නොත් අනිවාර්ය නැති, දැන් අපි හිතමු අපේ උපදින චක්කු විඥාන හිතේ ඒකාන්තයෙන් අකුසල චෛතසික නම් උපදින්නේ. අපට කුසල් කරන්න හෝ නිවන් දකින්න හෝ වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් චක්කු විඥාන හිතත් එක්ක කුසල චෛතසික උපදිනවනේ. අපිට අකුසල් කරන්න හේතුකුත් නැහැ. අපායන් විදිහකුත් නැහැ. එහෙනම් ඒ කුසල අකුසල ගණයට වැටෙන තයිසික ඒකාන්ත නැහැ. ඒ ටික යෙදෙන්නේ අපට ලැබෙන අරමුණ බාරගෙන අපි හිතන මෙනෙහි කරන පිළිවෙල අනුව. හිතන මෙනෙහි කරන පිළිවෙල අනුව කුසල අකුසල චෛතසිකත් හම්බ වෙනවා. ඒ මානසිකාරය වැඩි දියුණු කරගත්තාම කුසල අකුසල දෙපැත්තම අතහැරලා අව්‍යාකෘත වූ ක්‍රියා සිත් ආර්යයන් වහන්සේලාට පහළ වෙන ක්‍රියා සිත් අව්‍යාකෘත සිත් පහළ කර ගැනීම දක්වා ඒ බඳු චෛතසික උපදවා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ ප්‍රශ්නයට අසම්පූර්ණ නම් උත්තරේ නැවත මගෙන් අහන්න.
සෑම දෙයකම දෙපැත්තක් ඇති එක ස්වාභාවිකයි. ඒ ධර්මතාවය අනුව සංසාරේ අනිත් පැත්ත නිර්වාණය. මේ ගැන තව අවබෝධයක් ලබා ගන්න නැහැ.
ලෝකයේ අනිත් පැත්ත නිවනවා නෙවෙයි. නේද? අන්ත දෙකෙන් මිදිච්ච තැන තමයි බට නිවනට මාර්ගය වෙන්නේ. අන්තය කියලා කියනකොට සැප වේදනාව එක්කාන්තය, දුක් වේදනාව එක්කාන්තයක්, අදුක්කම සුඛ වේදනාව මංචේ වෙනවා. ආධ්‍යාත්මික ආයතන එක්කාන්තයක්, බාහිර ආයතන එක්කාන්තයක්, විඥානයේ මැද වෙනවා, මංචේ වෙනවා. ස්පර්ශ ඒකාන්තයක්, ස්පර්ශ සමුදය ඒකාන්තයක්, ස්පර්ශ නිරෝධය, නිරෝධය මැද වෙනවා. අතීතයේ ඒකාන්තයක්, අනාගතයේ ඒකාන්තයක්, වර්තමානයේ මැද වෙනවා. මේ වගේ ඇත යනු ඒකාන්තයක්, නැත යනු ඒකාන්තයක්, ඒ දෙක අන්ත දෙකට වැටෙනවා. එතකොට මෙන්න මේ විදිහේ අන්ත දැන් අපිට බොහොම හුරු පුරුදු අන්ත ගැන කියනකොට කාමසිකල්ලිකාන යෝගය ආත්ත කෙලමතාන දුවේ මේ වික්‍රේ අන්ත අපබ්බජිතේ නසිත. එතකොට මේ කියන හැම තැනකින්ම කියවෙන්නේ එකම අදහසක්. වචනවල යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. කොහොමද මේ හැම තැනකින්ම කියවෙන්නේ සම්මාදිට්ඨිය පිළිබඳව? එතකොට අන්ත අතහරිනවා කියන තැන කොතනද අපි කතා කළේ? දැන් ස්කන්ධයන්ගේ උදය වේ අපිට යමක් දෙයක් හැටියට පෙනෙනවා, දැනගන්නවා කියන තැන. දැනගන්නවා කියන තැන අපි කිව්වත් ඒක අපට හම්බ වෙන්නේ අර ටික වැය වෙලා කියලා. සීනිතේ කොළ ඒ උපකරණ ටික වැය වෙලයි ඒකක් හම්බ වෙන්නේ කියලා. දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන ස්කන්ධ ටික ආයතන ධාතුව වැය වෙලයි අපට ලැබෙන්නේ කියලා අපි කිව්වා. එතකොට දැන් අපට නුවණක් තියෙන්න ඕන. අපි හිතමු අපි සිතෙන්ම යමක් දෙයක් හැටියට දැනගන්නවා කියන තැන කියමුකෝ. අපිට හරියන තැන පිළිගන්න බෑනේ එකපාරට. අපි හිතමු සත්වෙක්, පුද්ගලයෙක් කෙනෙක් හැටියට දැනගත්තා කියලා. මේ දැනගැනීමට ආපු තැන ස්කන්ධ ටික වැය වෙලා, එහෙම නැත්නම් ධාතුව වැය වෙලා, එහෙම නැත්නම් ආයතන ටික වැය වෙලයි මෙතනට ආවේ. හැබැයි ඒ ටිකේ ඇත්ත පේන්නේ නැහැ. නමුත් දැන් අපි දන්නවා, දැන් දන්නවා, දාම අහලා දැකේ නැතුවට දන්නවා තේකක් හම් වෙන්නේ අර සීනි තේකොළ කිරි උණු වතුර ටික වැය වෙලා වගේ. දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් වෙන්නේ මේ ස්කන්ධ ටික වැය වෙලායි කියලා දැන් අපි දන්නවා. එතකොට අපට දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් වෙනකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ස්කන්ධ ටික විශේ නොවුනට, අපේ මනසට තාම නොවැඩුණු මනසට තාම විශේ නොවුනට අපි දන්නවා දැන් මේ ටික ලැබෙන්නේ නැහැ, මේ ටික නැත්තම් කියලා. දැන් අපට දැනීමක් තියෙනවා මේ ටික ලැබෙන්නේ මේ ටික ඇති නිසාමයි කියලා. මොන ඇත්ත දකින්න නුවණ වැඩෙන්න ඕන කියන්නේ. තාම අපිට මේ ටික දැනගත්තට මේ ටික යෙදෙන තැන අපි දන්නේ නැහැ නේ. එතකොට නමුත් දැන් අපිට නුවණක් තියෙනවා, දැනුවක් තියෙනවා, දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් වෙන්න විදිහක් නැහැ මේ ටික නොවේදී. දැකීමක් වෙන්න බෑ ඇහැ නැතුව, රූපේ නැතුව, චක්ක විඥානේ නැතුව. අහන්න බෑ කන නැත්නම්, ශබ්දේ නැත්නම්, සෝත විඥානේ නැත්නම්. මේ ටික යෙදිලායි මේ ටික ලැබුණේ කියන නුවණ දැන් අපිට තියෙනවා, දැනුම තියෙනවා. දැකලා නැහැ අපි තාම. දැකනම් ආයි කරන්න දෙයක් නැහැ, ඉවරයි. රහත් වෙලා. දැන් අපි දන්නවා විතරයි. දැන් දකින්න ඕන. දැන් අපි දන්නවා මේ ටික වැය වෙලාමයි මේ ටික ලැබෙන්නේ කියලා. දැන් අපිට ස්කන්ධ ටික දකින්න ඕනේ නැහැ. මෙතන නුවණ තිබුණොත් ඇති. කොහොමද? උදාහරණයකින් කියමුකෝ බලන්න. විදුලි සීනුව තියෙනවනේ අපේ ගෙවල් වල නේද? විදුලි සීනුවේ පරිපථය ගැන අපි දන්නවා. දන්න නිසා ඔක්කොම දකින්න ඕනේ නේද? ගේ ඇතුලේ ඉන්න අපිට බෙල් එක වදිනකොට එළියේ දුරයවල බලනවද අපේ බෙල් එකට කවුදවත් ස්විච් එකට අත තියලාද කියලා? ස්පර්ශ වෙලාද කියලා බලන්න ඕනද? මේ අපි දන්නවා බෙල් එක වදින්නේ එළියේ කවුරු හරි අත තියලා කියලා. බෙල් එක නතර වෙනකොටම අපි දන්නේ නැද්ද ඒ අත ගත්තා කියලා? දැන් ඒක එහෙන් බලලාද ඒක තීරණය කළේ? නුවණින්. දැන් දන්නවා මේක වදින්න විදියක් නැහැ, අතන අත තිබ්බේ නැත්තම්. කවුරු හරි අතේ තිබ්බේ නැත්තම් මෙහෙ වදින්නේ නැහැ කියලා දන්නවා. මෙතන වදින ශබ්දේ නතර වුණා කියන්නේ එතනින් අත ගත්තා කියලා දන්නවා. එතකොට අපි දන්නවා ස්පර්ශ වෙනකොට ස්පර්ශයේ නිසයි මෙහෙ ශබ්ද උනේ. ස්පර්ශයේ බිඳෙනකොට ශබ්දයේද ඇති වුණා. දැන් අපි එළියට ගිහිල්ලාද එහා ටික බැලුවේ? නැහැ. මෙතන ශබ්දය හට ගන්නකොට අපි දැනගත්තා මේ ශබ්දය හටගත්තේ අරහේ ස්පර්ශ වෙලා කියලා. ඔන්න එහෙ නුවණ හටගත්තා. ශබ්දය නැති වුණේ එහේ ස්පර්ශය නිරුද්ධ වීමෙන් කියලා දැනගත්තා. දැන් ඔන්න නුවණේ කාර්යය. දැන් ඒක වැරද්දක් තියනවද ඒකේ? ඒ දැනුම ඒ නුවණේ නැහැ. ඒක සත්‍යයක් ඒකාන්ත. එහෙනම් දැන් ඔබට දැකීම, ඇසීම, දැනීම, දැනගැනීමක් වෙනවා කියන තැන ප්‍රකට නම් අර බෙල් එක වදිනවා වගේ කියන තැන දකින්න. බෙල් එක වදිනකොට ඔබ දන්නවනේ දැන් ස්පර්ශ වෙලා කියලා. ඒ වගේ ඔබට දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීම මාත්‍රයක් වෙනකොට තීරුම් ගන්න දැනගැනීමක් උනේ නිකන් නෙමෙයි ස්පර්ශයක් වෙලා. ඒ ස්පර්ශය මනෝ ස්පර්ශය, මන ධම්ම මනෝ ආයතන ටික යෙදිලා. එහෙනම් දුක්, ඒක දුකද සැපද? දුක. එහෙනම් දුකයි මේ හටගත්තේ කියලා දකින නුවණ පහල කරගන්න බැරිද ඔය ටික තුන? එහෙනම් මේ දුක නේද හටගත්තේ? මොනවද දුක කියන්නේ? එතකොට ස්කන්ධයන්ගේ උදය, ස්කන්ධයන්ගේ ඇතිවීම දුක හටගත්තා. දුක හටගත්තා. දැන් බෙල් එක නවතිනකොටම ස්පර්ශය නිරුද්ධ වෙලා කියලා අපි දන්නවනේ. ඒ වගේ ඔබට යමක් දෙයක් හැටියට දැනුණු දෙ බිඳුණා, නිවුණා කියන්නේ මොකද්ද? හටගත්ත ස්කන්ධ ටික මැරුණා. දැන් අපි ඒ තුල දැකලා තියෙන්නේ මොකද්ද? ස්කන්ධයන්ගේ උදයත්වය, උදයත්ත ගාමිනී පඤ්ඤා. මේ විදර්ශනා නුවණ. පච්චුප්පන්නාන ධම්මාන විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥානමන විපස්සනා ඥාන. දැන් මේ තුල තමයි අර අන්තවලින් මිදෙන්නේ. දැන් ස්කන්ධයන්ගේ ඇතිවීම දකිනවා. අපට යම් දැනගැනීමක් වෙනකොට අපි දන්නවා දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ධාතු ආයතන හටගත්තා කියලා දන්නවනම් කිසිවක් නැහැ කියන්න පුළුවන්ද? නැත්ති කිංචි, කිසිවක්ම නැහැ කියලා කියන්න පුළුවන්. සත්‍යයක් නැහැ, බුද්ධලයක් නැහැ, ආත්මයක් නැහැ, කෙනෙක් නැහැ, දෙයක් නැහැ කියන්න පුළුවන්ද? බැ. ඇයි? හට ගැනීම දකිනවා. හට ගැනීමක් තියෙන නිසා නෑ කියන්න බෑ. නැත යන අන්තයෙන් නිදෙනවා. ඇතිවීම දකිනකොට, ඇතිවෙච්ච දේ නැති වෙනවා දකිනකොට. දැන් ඇතිවෙච්ච දේ දකිනවා අරහෙ කොහේ හරි ඉඳලා ආවෙත් නෑ, අතීතයේ ඉඳලා ආව නෙමෙයිනි. දැන් අතීතයේ තිබිච්ච දෙයක්ද මේ සිහුනේ? දැන් හිතේ දැන් මේ මොහොතේ හටගත්තේ. එතකොට ඔන්න අතීතාන්තයෙන් මිදෙනවා. අතීතයේ ඉඳලා ආව නෙමෙයි, අතීතාන්තයෙන් මිදෙනවා. ඊළඟට ඇත කියන නැත කියන අන්තයෙන් මිදෙනවා. ඇතිවීම දකිනකොට මේ මොහොතේම හටගත්ත, හට ගැනීම දකින නිසා නෑ කියන්න බෑ මේ තියෙන. හැබැයි හටගත් දේ හටගත් තැනම නැති වෙනවා දකිනවා. අනාගතයට යනවද මොකක්වත්? එහෙනම් අනාගතයට යනවා කියන අන්තයත් අනාගතයේ අන්තයත් අතහැරෙනවා. ඊළඟට හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වෙනවා දකිනවා නම් තියෙනවා කියන්න පුළුවන්ද? තියෙනවා කියන්නත්ද? හට ගැනීම දකින කෙනා නැත යන අන්තයෙන් මිදෙනවා. හටගත් දේ නිරෝධය දකින කෙනා තියෙනවා කියන අන්තයෙන් මිදෙනවා. ඇත නැත යන අන්ත දෙකෙන් මිදුණා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට මගට පිවිසුණා. එතකොට මෙතන හටගත් දේ මෙතනමයි හටගත්තේ කියලා දකිනකොට පෙර අතීතයේ ඉඳලා ආවා කියන අදහස අතහැරෙනවා. අතීතාන්තය අතහැරෙනවා. හටගත් දේ මෙතනම නිරුද්ධ වෙනවා දකිනකොට අනාගතය අතහැරෙනවා. අතීත අනාගතාන්ත දෙකෙන් මිදුණු තැන මැජ්ජේ මෙන්න මේ බඳු පිළිවෙත කිනුයි මේ ධහම දකින්න තියෙන්නේ. ඒ බලන්න ඕන තැන තමයි අපි කිව්වේ. ඒ සඳහා නුවණයි අවශ්‍ය කරන්නේ. දැන් සිත මනස මෙහෙවන්න මේ ධර්මතාවය මෙතන තියෙන ඔක්කොම ටික. කොහොමටත් මාර පෙළ මාර පාක්ෂික දේ තියෙනවා. හොඳ දේවලක් වෙන යම් යම් බාධක සජීවීව අජීවීව දෘශ්‍යමානව අදෘශ්‍යමානව පවතින්න පුළුවන්. ඒ බාධකයක් හැම බාධකයක්ම විඳගෙන යාමේ හැකියාව අප සතු වෙන්න ඕන. හැබැයි අපි දන්නවා බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ ඕනම තැනක හිත වඩන්න පුළුවන් කියන නියමයක් නැහැ. මේගිය සූත්‍රයේ ගත්තාම අපට හොඳට පැහැදිලි. මේගිය හාමුදුරු බුදුහාමුදුරන්වත් අතර මංකල පාසිවුරු ටික පැත්තකින් තියලා බුදුහාමුදුරන්ව තනි කරලා ගියේ භාවනා කරන්න. අඹවණේට ගිහිලා භාවනා කරගෙන යනකොට කාම විතරකයක්. ඉස්සර රජ කාලේ රජ වෙලා මේ අන්තපුර බිසෝරු එක්ක ඇවිල්ලා විනෝද වෙච්ච තැන. ඒ අර පරණ මතකයේ ආශ්‍රය අවදි වුණා. ඔන්න විසවක් එක්ක සතුටෙන් ඉන්න ගමන් සොරෙක් සතුරෙක් අල්ලගෙන ඇවිල්ලා රජුරවන්ට දැක්වුවා. ඉතින් මේ සතුටෙන් ඉන්න වෙලාවේ බාධා කරපු නිසා යාට තරහ ආවා. ඉතින් සතුරා කරපු වරද ගැන අහලා තවත් කෝපයෙන් ගෙලගතා බෙල්ල කපා දාන්න කියලා විධානයකුත් කළා. විහිංසා විතර්කයකුත් පහළ, කාම විතර්ක, ව්‍යාපාද විහිංසා විතර්ක. මේ ගියහාර වෙලාව බුදුහාඳුරන් අතත් ඇරලා නිවන් දකින්න භාවනා කරන දැන් මට උනේ මොකද්ද මේ කාමෝතර? එතකොට බුදුරජාණන් වහන්සේ නමත හමු වෙන්න ආවා. ගිය ගමන අසාර්ථක වෙලා. ඉතින් ඒ වගේ සාර්ථක වෙන තැන් අසාර්ථක වෙන තැන් තියෙනවා. තව තැනක අපට හමු වෙනවා බුදුහාර දේශනා කරන යම් තැනක සිව්පසයේ බොහෝ සුවසේ ලැබුණා. එතන හිත වැඩෙන්නේ නැත්නම් එතන අපහැර දාලා යන්න. යම් තැනක සිව්පසයේ බොහෝම දුෂ්කරයි, බොහෝ අමාරුයි, ඒත් හිත වැඩෙනවා නම් එතන ඇසුරු කරන්න. එතකොට මේ දේශනාවන් තුළ පැහැදිලි වෙනවා යම් යම් ස්ථාන තිබෙන්න පුළුවන් කෙනා කෙනාට විශේෂ වෙන හොඳ තැන. සමහර වෙලාවට මට ගැළපෙන තැන තව කෙනෙකුට නොගැළපෙන්නත් පුළුවන්. ඒ නිසා එහෙම බාධක ස්ථාන තියෙනවා. ඒවා බොහෝ වෙලාවට ගත්තාම දැන් මේගිය සූත්‍රයට අනුව ගත්තාම පෙර බොහෝ කාලයක් කාමාස්වාදයේ සඳහා යොදාගත් ස්ථාන. ඒ තැන් වලට ගියාම අර පරණ හැඟීම් ඇති වෙන්න පුළුවන්. බොහෝ කාලයක් කුසල ධර්ම පුණ්‍ය ධර්ම වඩපු භාවිතා කරපු තැන් වලට ගියාම හිත බොහෝම සාන්තිමත් වෙන්න පුළුවන්. එහෙම තිබඳ ස්වභාවයක් තියෙනවා. ඊළඟට ඊට මෙහායි අපි කුසලයක් ධර්මයක් ආරම්භ කරන්න පටන් ගන්නකොට බාධා ඇති වෙනවා. ඒවා හුඟක් ඒවා 90%ක්ම අදෘශ්‍යමාන ඒවා නෙමෙයි. අපේ සිතෙන්ම එන ඒවා. සිත අකමැති මේකට. අකමැති නිසා නොඑක් ඇඟේ දරත ගති බර ගති ඇති කරලා ඈනුම් යවලා නොඑක් නොඑක් දේවල් කරලා එපා කරවන ගති හිතේ ඇති වෙනවා. ඒවා අමනුෂ්‍ය හේතු හැටියට දකින්න එපා. මාර පෙළේ බාධක හැටියට දකින්න එපා. ඒවා හිත හදාගෙන નિවැරදි කරගන්න පුළුවන් හිතෙන්ම හදාගන්න ඕනේ ඒවා. ඊළඟට ඊට මෙහෙන් යම් අපේ ගෙවල් වල තරක් ගත්ත නොඑක් මිසදුතු දෙවිවරු ඉන්න පුළුවන්. විශේෂයෙන් අපි අනුන් හදපු ගෙවල් වල ඉන්නේ කලින් වාසය කළ අයගේ ඒ ගති ලක්ෂණ පුරුදු අනුව ඒ තැන් වලට අරන් ගත්ත සම්බන්ධ වෙච්ච මනුෂ්‍ය අමනුෂ්‍ය පෙළේ දෙවියෝ වෙන්න පුළුවන්, භූතය වෙන්න පුළුවන්, නොඑක් අය ඉන්න පුළුවන්, මිසදුතු අය ඉන්න පුළුවන්. ඒ අයට මේ සම්දිතු ක්‍රියාවන් ටිකක් නුරුස්නා බවක් තියෙනවා. ඒ අයට රිදෙන බවක්, ඒ අයට දැවෙන බවක් තියෙනවා. අපි පිරිතක් කිව්වත් ඒ අයව පිච්චෙනවා, ඒ අයට රිදෙනවා. ඉතින් ඒ අය රිදෙන නිසා අපිව වළක්වා ගන්න අපේ කුසලයේ වහන ඒ අවස්ථාව මගහරවන මේ හුඟක් දෙනෙක් කුසල් කරන්න පින් කරන්න වත් පිළිවෙත් කරන්න වළක්වන්න හේතුවක් වෙන්න පුළුවන් ඒ බඳු හේතුන්. ඉතින් අපි ඒ තත්වයන් තේරුම් අරගෙන මෛත්‍රියෙන්, කරුණාවෙන්, වීරියෙන්, උත්සාහයෙන් නෑ මම කොහොම හරි ජය ගන්නවා කියන මහන්සියෙන් එක සති දෙකක් තුනක් මාසයක් හමාරක් ඒ අපහසුකම් විඳ දරාගෙන ඒක කටයුතු කළොත් එක්කෝ ඇතු ඉවත් වෙලා එක්කෝ ඇතු ඒ කුසලයට පිනට නැඹුරු වෙලා එකතු වෙලා ඒ අය කුසල් කරගනී. ඒ නිසා බාධකයක් ආව කියන තරමකින් එතනින් පසුබහින්නේ නැතුව ඒ හැම බාධකයක්ම සාධක බවට පත් කරගෙන ඉදිරියට යාමේ හැකියාව යෝගාවචරයන් සතු විය යුතුයි. ඉතින් යම් තැනක හදා ගන්න බැරි තරමේම බාධකයක් එනවනම් එනම් බුදුහාර දේශනා කළ කොච්චර සිව්පස්සේ ලැබුණත් එතන ඉන්නපා කියලා ඉතින් අතහැර දාලා යන්න වෙන ලංකාවට.
ගරු ස්වාමීන් වහන්සේ, භාවනා ආරම්භයේ කමඨහනේ සිත තිබියදී වෙන කුසල් අරමුණකට හිත ගිය විට එය සමාධියකට පත් කරගන්නේ කෙසේද? එවිට එම දෙවෙනි අරමුණට හිත යාම අකුසලයකට හේතු වේද?
භාවනා අරමුණක හිත තිබියදීම තවත් අරමුණකට හිත යන විදිහක් නැහැ. මොකද එකවර අරමුණු දෙකක් එක හිතකට ගන්න බෑ. ඒ නිසා භාවනා අරමුණෙන් මිදිලමයි තවත් අරමුණකට හිත ගියා නම් ගියේ. මෙහි අපෑරිලමයි. ඒ නිසා එතනදී අපිට එකවරටම කියන්න බෑ මේ කමටහනින් අතහැරිලා වෙන තැනකට ගිය පමණකින් භාවනාවෙන් මිදුණ අකුසලයට වැටුණා කියලා. මොකද උපමාවක් තියෙනවා. තල්ගස් හතරක් තියෙනවා. දැන් මේ තල්ගස් හතරට කොටු වෙච්ච වඳුරේ. දැන් මේ වඳුරව අල්ල ගන්න ඕන වෙච්ච කෙනෙක් මේ වඳුරව අල්ලන්න හදනවා. වඳුරා මේ ගහෙන් අර ගහට පහිනවා. ඒ ගහට යනකොට අනිත් ගහට පයින්නවා. ඒ ගහට යනකොට අනිත් ගහට පයින්නවා. දැන් වඳුරට වෙනාතකට යන්නත් බෑ, මේ ගස් හතරෙමයි එහාට මෙහාට පනින්නේ. යම් කලක් මේ වඳුර ගහෙන් ගහට පැනලා 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 බෙහෙතට මහන්සියටපත් වෙලා යම් වෙලාවක් වෙනවා පැනගන්න බැරුව එකම ගහක එකම තැනක නතර වෙන වෙලාවක්. අර මිනිස්යාට කැමති විදිහකට අල්ල ගන්න පුළුවන් වෙලාවක් එනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ අපට මේ හිත පැනලා යන ස්ථාන හතරක් සතර සතිපට්ඨානයේ හැටියට පැනෙවි. කාය වේදනා චිත්ත ධම්ම. එතකොට සතර සතිපට්ඨානය හඳුනාගෙන වඩන කෙනෙකුට කායානුපස්සනා කමඨහනකම හිත පවතින්න ඕන කියලා නෑ. දැන් කායානුපස්සනාවෙම හිත තියන්න ඕන කියලා නෑ. ඒක වේදනාවට යන්න පුළුවන්, වේදනාවක් දැනෙන්න පුළුවන්. රාගී විරාගී සදෝසී සමෝහී බවක් දැනෙන්න පුළුවන්. චිත්තානුපස්සනාවට යන්න පුළුවන්. දැන් කාමච්ඡන්දයක් දැන් ව්‍යාපාදයක් කියලා නීවරණයන් හඳුනා ගන්න තැනකට යන්න පුළුවන්. දැන් මේ හතරපලෙන් කොහේ හරි ගියාට ඒ හතරපල හරියට හඳුනගෙන නුවණින් හඳුනා ගන්නවා නම් කුසලාරම්මණයෙන් වෙනස් වෙලා නැහැ. කුසල අරමුණ තමයි ඉන්නේ, සතර සතිපට්ඨානෙමයි පිහිටලා තියෙන්නේ. ඊට බාහිරව වෙනත් වෙනත් අරමුණු වලට ගිහිල්ලා ඒ තුල ගියේ කොහෙද කියලා මේ සතර සතිපට්ඨානයට පටලව ගන්න වට ගන්න බැරි නම් ඒක රාග සිත් ඉපදිලා දේශ සිත් ඉපදිලා ඒවා වර්ධනය වෙන පැත්තකට නම් ගිහිලා තියෙන්නේ. එහෙනම් අකුසල පැත්තට පරවෙලා අකුසලයට වැටිලා කුසලයෙන් අකුසලයේ ඉපදිලා අකුසලයේ වැඩෙන පැත්තක ඉන්නවා. එතන නුවණ සීය වීරිය කුමක්වත් යෙදිලා නැහැ. එනිසා අපට තියෙන්නේ සිත අපි තබාගත් අරමුණේ තියාගන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. කොච්චර උත්සාහවත් වුණත් තම සිහිය නුවණ සම්පූර්ණ නැති නිසා, ඉන්ද්‍රිය සම්පූර්ණ නැති නිසා වෙනත් අරමුණු වලට යනවා. ගියේ යම් තැනකද එතන දහම මතු කරගන්නයි අපට හැකියාව තියෙනවා. අපි හිතවනෝ අපි වැඩෙන කමඨහණෙන් අතහැරිලා සුබ නිමිත්ත සුබ වශයෙන් කෙනෙක් පුද්ගලයෙක් අල්ලගෙන දැන් ඒ ලක්ෂණ, ඒ සුබ බව, ඒ ලැබපු පහස ස්පර්ශයන් සිහි කරනවා කියන තැනකට හිත ගිහිල්ලා කියන්නේ දැන් අකුසලයේ ඉපදිලා. දැන් අපට මේ උපන් අකුසලයේ දුරු කරන්නයි ඕන. අන දැන් මම තීරණය කරනවා මේ ලක්ෂණයි කියලා පෙන්විලා රැවටිලා නේද තියෙන්නේ. මේ රැවටෙන තැන තියෙන්නේ මෙන්න මේ වගේ ධාතුව නේද, මේ දෙතිස් කුණප නේද කියලා. මේ අසුබ බවට පත් වෙනවා නේද, මේක ලස්සන වුණත් මේ විදිහේ මෙරිලා කුණු වෙලා නිල් වෙලා ඉදිමිලා පණුව ගහලා දිය වෙලා ඇටකටු බඩ බවට පත් වෙනවා නේද කියලා. අන බලනකොට අපි අර හිත අරමුණේ තීච අරමුණෙන් ගියා තමයි. නමුත් අපි එතන කුසලයේ උපදවගත්තා. ඒ වගේ සිත ගියාට කමක් නෑ, ගිය තැන හඳුනගෙන ඉපදුනේ කුසලයේද අකුසලයේද කියලා හඳුනගෙන අකුසලේ නම් ඒ අකුසලයේ දුරු වෙන විදිහට එතනම හිත ප්‍රබාගෙන මෙහෙ කරගන්න පුළුවන් නම් හිත එහාට මෙහාට යන එකේ කිසි දෝෂයක් නැහැ. මොකද යන්නේ මේ සතරපලට. ඒ සතරපල හඳුනගෙන සතරපලෙහි සිහිනුවන වැඩෙන විදිහට යෝනිසෝ මනසිකාරය භාවිතා කරන්න පුළුවන් නම් කිසි වරදක් නැහැ. ඒ ටික නොහැකි වෙනවා නම් විතරයි අපි ඒ ගැන ටිකක් උනන්දු වෙන්න ඕන. තව ගොඩක් තියෙනවා, ඔක්කොටම නම් බැරිද මට දැන් කියන වෙලාව.
කරුතර ස්වාමීන් වහන්සේ, ආනාපානසති භාවනාව හිතගෙන කිරීමට බැරි. ඒ කරන විට වාඩි වෙන්නට අවශ්‍යම
ආනාපානසති භාවනාව භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුපිතාය පරිචිතාය සුසුමාරත. බොහෝ කොට භාවිතා කළ කෙනෙකුට සතර ඉරියව්වේම උවක් මෙය භාවිතා කරන්න බැරිම කමක් නෑ. හැබැයි අපට ආනාපාන සතියේ දේශනා කළ බොහෝ තැන්වල පෙන්වලා තියෙනවා යා යුතු තැනක්. අරඤ්ඤගතව රූපමූලගතව සුඤ්ඤාගාරගතව ඊළඟට ඉරියව්ව දක්වලා තියෙන ඍජුවම නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය උඩුකයෙන් දූත බාගන්න කියලා. එතකොට පුරු කරන කාලයේ පුරුදු පුහුණු කරන කාලයේ තුල එබඳු ඉරියව්වක ගත වෙනවා නම් හොඳයි. හැබැයි එබඳු පළක් බැඳගෙන ඉන්න බැරි නම් මට ආනාපාන සතිය වඩන්න බෑ කියලා අතහැරිය යුතුනේ. පුටුවක් ආසනයක් උඩ වාඩි වෙලා හරි එක කරගන්න පුළුවන් නම් අවශ්‍යතාවයේ උඩුකය හොඳට ඍජුව තිබීම, අර පුටුවක් වගේ තැනක වාඩි වුණාම නිදිබර ගතියක් එනවා, තීන මිද්‍යයට ඉඩක් වෙනවා, ඒකයි බාධකය. නමුත් Tamanta වීර්ය උත්සාහය තියෙනවා නම් ඉඳගන්න බිම ඉඳගන්න බෑ කියලා නිකන් ඉන්නවට වඩා කොහොම හරි ක්‍රමයකින් නිදාගෙන හරි කමන්නේ, හිටගෙන හරි කමක් නැහැ, ඒ ගැන බලනවා නම් හොඳයි. මොකද හිටගෙන අපි බලනකොට ආනාපාන සතියට හිත දැඩිව යොමු වුණොත් සමහර වෙලාවට බිම ඇද වැටෙන්න පුළුවන්. මොකද අරමුණ වෙනත් තැනක සිත පිහිටන නිසා. ඒ නිසා ඉතින් ඒක ඉඳගෙන වඩන කෙනෙකුට ඒ කමඨාණෙන් අත් නොහැරි පවත්වන්න මේ සිව් ඉරියව්ව තුළම යම් දුරකට යම් ප්‍රමාණයකට පවත්වා ගන්න පුළුවන්. නමුත් ඒ තුළ සමාධියක් ගොඩ නැගෙන්න නම් ඉඳගෙන ඉන්න ඉරියව්වම අවශ්‍ය වෙන බවයි පේන්නේ. ඉතින් ආනාපාන සතිය ගැන නම් බොහෝ දේවල් තියෙන කතා කරන්න. නමුත් මේ වෙලාව ඒ සඳහා සුදුසු මදි, කාලය මදි.
ඊළඟ ප්‍රශ්නය ආනාපාන සති භාවනාව ගැන විස්තර කරන්න.
ආනාපාන සතිය විස්තර කරන වෙලාවක් නෑ, එක ඩිංගක් විතරක් කියන්න. ආනාපාන සතිය ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න මම දන්නේ නැහැ. ඊළඟට දන්න ටිකවත් කියන්න කාලය ප්‍රමාණවත් නැහැ. කොහොම වුණත් එකක් කියන්න පුළුවන්, අපි භාවිතා කරන ආනාපාන සතියේ නම් බොහෝ අඩුපාඩුකම් ඇත කියලා. සතිපට්ඨාන සූත්‍රය අපි ගත්තොත් ඒකේ ආරම්භය සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය ආදි වශයෙන් සතිපට්ඨානේ වඩන කෙනෙකුට ලබන්න පුළුවන් ප්‍රතිඵල ටික මොනවද කියලා පළමුවෙන්ම දක්වලා තියෙනවා. සතිපට්ඨානෙන් ලැබෙන්න ලබන්න පුළුවන් ප්‍රතිඵල ටික නිවන දක්වාම දක්වනවා. ඒ ප්‍රතිඵලය ලබන්න කොච්චර කාලයක් යනවද කියලා පෙන්නනවා සූත්‍රයේ අවසානයේ. අඩුම දින 7ක්, වැඩිම අවුරුදු 7ක්. අවුරුදු 7යි දින 7ක් අතර කාලය තුල මේ ප්‍රතිඵල ලබන්න. මේ කාලය තුල මේ ප්‍රතිඵලය ලබන්න නම් කොහාටද යා යුත්තේ? අරඤ්ඤගතව, රුක්මූලගතව, සුඤ්ඤාගාරගතව පළවෙනි අවවාදයේ හැටියට අපිට ගන්න පුළුවන්. යා යුතු තැන කොහොමද ඉඳ ගන්නව? එතන පෙන්නනවා නිසීදති පල්ලංකං, පලක් බැඳගෙන උඩුකය ඍජුව තබාගෙන වාඩි වෙන්න. දෙවෙනි අවවාදය. තුන්වෙනි අවවාදය මොකක්ද? පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. මෙහෙම පලක් බැඳගෙන හොඳින් සිහිය, පරිමුඛයේ සිහිය පිහිටුවා ගන්න. ඊළඟට පෙන්නනවා හතර. සෝ සතෝව අසස. ඔහු සිහි ඇතුවම ආස්වාස කරනවා ප්‍රසන්න. දැන් බලන්න ආස්වාද ප්‍රසවාසයේ මතද සිහිය ගැන කතා කරලා තියෙන්නේ? ආස්වාද ප්‍රසවාසය ගැන කතා කරන්න කලින් සිහිය පිටවගෙන කියලා තියෙනවා. එහෙනම් කොහෙද සිහිය පිහිටවන්නේ? කොතනද? එහෙනම් අපට තියෙන මොකක් හරි මෙච්ච ප්‍රමාද දෝෂයක් තියෙන බව පේනවා මේ භාවිතා කරන වර්තමාන භාවිතාවන් තුල. ඊළඟට අභිධර්ම පිටකේ බොහොම විස්තර කරලා තියෙනවා. දැන් සමහර අභිධර්ම පිටකේ පිළිගන්නේ නැහැ. ඒක බුද්ධ දේශනාවක් නොවේලුනේ. ඉතින් බුද්ධ දේශනාවක් කියලා විශ්වාස කරන කෙනෙක් ඉන්නවා නම් විභංග ප්‍රකරණේ බලන්න හොඳ ලක්ෂණට ඒක තියෙනවා. ඉතින් කමන්නේ නැහැ, ඒක ප්‍රතික්ෂේප කරන කෙනෙක් වුණත් කමන්නේ නැහැ. සූත්‍ර පිටකේ පිළිගන්නවානේ. ඒක බලන්න පටිසම්භිදා මග්ගය. පටිසම්භිදා මග්ගයේ ආනාපාන සති කතාවේදී පෙන්නනවා ආනාපාන සතිය පිළිබඳව මෙහෙම. දැන් කෙනෙක් සති නිමිත්තෙහි හිත පිහිටලා තියෙනවා, ආස්වාද ප්‍රස්වාසය ගැන දැනුව නැහැ. එයා ආස්වාද ප්‍රස්වාසයෙන් පිරිහිලා. කෙනෙක් ආස්වාද ප්‍රස්වාසයේ ප්‍රකටයි, සති නිමිත්ත අප්‍රකටයි. එයා නිමිත්තෙන් පිරිහිච්ච කෙනෙක් කියලා. කෙනෙක් ඉන්නවා සති නිමිත්ත ප්‍රකටයි, ආස්වාදයේ ප්‍රකටයි, ප්‍රස්වාසයේ අප්‍රකටයි. එයා ප්‍රාස්වාසයෙන් පිරිහිච්ච කෙනෙක්. කෙනෙක් ඉන්නවා සති නිමිත්තයි ප්‍රාස්වාසයයි දෙක ප්‍රකටයි, ආස්වාසය ප්‍රකට නැහැ. එයා ආස්වාසයෙන් පිරිහිච්ච කෙනෙක්. මේ විදිහේ උපක්ලේශ ගණනාවක් ආනාපානසති කතාවේ පටිසම්භිදා මග්ගය දක්වනවා. දැන් මෙතන තියෙනවා ආස්වාසයයි ප්‍රාස්වාසයයි සති නිමිත්තයි කියලා තුම්පලක්. මේ තුන් පැත්ත ගැනම දැනුමක් ඇදලා තියෙනවා. දැන් අපි වඩන ආනාපාන සතිය එහෙම බවක් තියනවාද? එතකොට මේ පටිසම්භිදා මග්ගයට වැරද්දක්ද? අපිට වැරදිලා අපිට වරද්දලාද කියලා බලලා මං හිතනවා ආනාපාන සතිය ගැන ටිකක් මේ සම්මතයෙන් මිදිලා බුදුහාමුදුරුවෝ මේ පිළිබඳව කළ දේශනාවන් මොනවද කියලා එකතු කරලා බලලා හොයලා බලලා විමර්ශනයක් කරලා හරිදී හොයාගන්න කාලය ඇවිල්ලා කියලා. එනිසා ආනාපාන සතිය වඩන කෙනෙක් සති නිමිත්ත සිහිය පවත්වන්න ඕන තැන කොතැනද කියලා දැනගන්න ඕන. දැන් අපි ගත්තොත් ආස්වාසය, අපි ආස්වාසය කියලා පටන් ගන්නෙ කොතනින්ද? ආස්වාසය කියලා නම් කරන්නේ කොතනින්ද? දැන් මේකේ මධ්‍යයක් තියෙන්නේ මේ මධ්‍ය ලක්ෂය මෙන්න මෙතනින් එහාට යනකොටයි ආස්වාසය, මෙතනින් මෙහාට යනකොටයි ප්‍රාස්වාසය. දැන් අපිට මධ්‍ය ලක්ෂයක් අහුවෙලා නැත්තම් අපි ආස්වාසය ප්‍රාස්වාසය කියලා නම් කරන්නේ කොතනින්ද? අන්න මෙන්න මේ මධ්‍ය ලක්ෂය කොතනද? මෙතන වෙනවා මේ නිමිත්ත. ඉතින් ඒක තමන් හඳුනා ගන්න බලන්න අනුමාන තරමකින් හරි. එතකොට අපට ඉන්න තියෙන්නේ මේ මධ්‍ය ලක්ෂේ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය පිළිබඳව ආනාපාන සතිය දේශනා කරනකොට පෙන්වන්නේ ධර්ම උපමා වශයෙන් එන්නේ දොරටු පාලය පිලාගේ උපමා. දොරටු පාලයා දොරටුවේ ඉන්නේ, දොරටුවෙන් ඇතුල් වෙලා යන අය ගැන බලන්නෙත් නැහැ, පිට වෙලා යන අය ගැන බලන්නෙත් නැහැ. එයා බලන්නේ මැදින් මෙතනින් ඇතුල් වෙන්න පිට වෙන්න කවුද කියලා විතරයි. ආස්වාද ප්‍රස්වාසයද අපිට පෙන්වලා තියෙන්නේ දොරටු පාලයා. ආස්වාසයේ අනුව යන්නත් බෑ, ප්‍රස්වාසයේ අනුව යන්නත් බෑ. දැන් අපේ කමඨාන ආස්වාසයේ අනුව යන ප්‍රස්වාසයේ අනුව යන එකක බව එක තැන. එහෙනම් හිත තියන්න ඕන මැදි ලක්ෂය. මෙන්න මෙතනින් උඩහට ආස්වාසය, මෙතනින් පලයට එතකොට ආස්වාදයේ ප්‍රසවාසයේ කියලා අපි දැනගන්න තැනක් හිත නතර කරපු තැනක් තියෙනවා. එතකොට ඔන්න එතනින් නුවණින් දැනගන්නවා මෙතනින් දැන් මේ ආස්වාස වෙනවා. එතකොට දැන් ආස්වාස වෙනවා නම් දැන් ප්‍රසවාස වෙනවා කියලා දැනගන්න පුළුවන්නේ අපි එක තැනක පිහිටා ඉන්න සමත්කම. හිත තබන්න පුළුවන් තැනක් අපි හඳුනගත්තා. අන්න ඒ නිමිත්ත සති නිමිත්ත වෙනවා. ඒ සති නිමිත්ත තමයි බුදුරජාණන් වහන්සේ තැඹක් කොට ශක්තිමත්ව පවත්වන්න කියලා ওই චප්පානක වගේ සූත්‍රවලින් දක්වලා තියෙනවා. චප්පානක වතුරේ වාසය කරන කිඹුලයි තුඹසේ වාසය කරන නයයි ගස් උඩ පයින් වඳුරයි ගමේ වාසය කරන බල්ලයි අහසේ වාසය කරන කුරුල්ලයි සොහොනේ වාසය කරන හිවලයි මේ හය දෙනාව සත්තු හය දෙනා ගෝචර ස්ථාන හයක් හය දෙනාගේ වලිගටික එකට එකතු කරලා ගැට ගහනවා දැන් බුදුහාර වහන දැන් මොකද වෙන්නේ මානේ දැන් හය දෙනා හය පැත්තට ආදිර බලවත් වෙච්ච කෙනා බලවත් පැත්තට ඇදගෙන යනවා දැන් ඊළඟට උන්වහන්සේ අහනවා මේ හය දෙනාගේ වලිගටිකයකට ගැට ගහලා ලොකු ශක්තිමත් තැඹක කණුවක ගැට ගහන. දැන් මොකද මහණනි වෙන්නේ? දැනුත් හය දෙනා අදින හය පැත්තට. හැබැයි කාටවත් ඇදගෙන යන්න බෑ තැඹක බැඳිලා. අපේ ආයතන හයත් ඔන්න ඔය චප්පානක සත්තු හය දෙනා වගේ. ගෝචර භූමි වෙනස්. ඇහැ රූප බලන්න කන සද්ධාන නාසය ගඳ තුන දිව රස කය පහස මේ ආදී අරමුණු හොයාගෙන යන විවිධ අරමුණු දැන් බලවත් කෙනා බලවත් වෙච්ච පැත්තට ඇදගෙන යනවා දැන් මේ ආයතන හය ඇදගෙන යන්න නොදී එක්තැන් කරලා තියන්න නම් තැඹක බඳින්නවා කණුවක බඳින්නවා අන්න ඒ බඳින කණුව ශක්තිමත් වෙනවා ඒ කණුව තමයි අපි සති නිමිත්ත කියලා කියන්නේ. සති නිමිත්තේ හොඳට පිළිතවන්න ඕනේ ශක්තිමත්. එතකොට ඇදගෙන යන්න බෑ. අදිනවා තමයි ඇදගෙන යන්න දෙන්නේ. අපි නිතරම කලින් කල සති නිමිත්ත සිහි කර කර එතනට හිතපත් කර ගන්නවා. ඉතින් මහා වටිනා තැනක් මෙතන. ඉතින් තේරුම් ගන්න පුළුවන් නම් මේ පොතපතත් බලන්න මොකද ලෝකයේ තියෙන මහා සම්මතය විරස් කරන එක ලේසි නෑ නමුත් ඔබේ විමුක්තිය ගැන අපේක්ෂා කරනවා නම් කවුරුන් හෝ විශ්වාස කිරීමට වඩා ශාස්ත්‍රීයවරයා ධර්මයේ විශ්වාස කරලා ඒ තුල සැබවින් කියවෙන්නේ මොකද්ද කියලා විමසලා බලලා අපි වඩන ක්‍රමයේ වැරදි නම් වැරදි දේ අතහරින්න වෙනවා වැරදි දේට ගරු කරලා ඒක පවත්නකම් ප්‍රතිඵලය නම් ලබන්න බෑ කියන එක ප්‍රශ්න දවල් තියෙනවා ප්‍රශ්න දවල් තව ප්‍රශ්න ගොඩාක් ඉතුරු වෙලා තියෙන ඉතින් ඔක්කොටම උත්තර දෙන්න අමාරුනේ අවශ්‍යම ප්‍රශ්න ටික මම හිතනවා කියවුණා අපි ඉතින් ආපහු සංසාරේදී හරි හම්බ වුණොත් බලමු ඒ ප්‍රශ්න ටික උත්තර හොයාගන්න මම හිතනවා අපි කරපු දේශනාව හොඳින් ශ්‍රවණය කළොත් නැවත නැවත ප්‍රශ්න විසඳේ. ප්‍රශ්න මතුවෙන විදිහක් නැහැ. ප්‍රශ්න අවසන් වෙන්න ඕන. ඉතින් එසේ විචිකිච්ඡාවන් දුරු වී සත්‍ය පසක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා, ආශිර්වාද කරනවා. හරි දවස පුරාම අපි බොහෝ දැන් පැය 8ක් 10ක කාලයක් මොහොතක්වත් නිකරුණේ අපතේ නොයවා බොහෝ දහම කුසලයක් අපි වදාගත්ත භාවිතා කළා මේ තුලින් අපි ජනිත කරගත්ත මේ උදාර කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය අපි හැමතෙම මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම සංසාර දුක් ගෙවා ලබන උතුම් ධර්මාවබෝධය ලබන්නට ඒ ධර්මාභෝධයේ පිණිස තව තවත් මඟ කියා දෙන උත්සාහවත් කරන සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබීම පිණිසම මේ පිණද හේතු වාසනා පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. මතු දිනක බුදුවලුවක් සනසන්නට බුද්ධ රාජ්‍යයට පත් වෙන ආරි මෛත්‍රීනාත මෙද්බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සාසනමාමක උපකාරකකින් කැමති සියලු දෙවියන්ට මේ ස්ථානයට ගමට පලාතට රටට අධිගෘහිත තම තමන්ගේ ගෘහවස්තු ආදීට අධිගෘහිත ඉෂ්ඨකාමී සියලු දෙවියන්ට මේ පින් අයිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට තම තමන් නමින් ලැබීමේ පරලෝකීය මෞපිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරුවිතවත් අසල්වැසි සියලු ඥාති හිතයිසීන්ට විශේෂයෙන් අද දවසේ අපට දන්තන් පූජා කරමින් උපකාර උපස්ථාන කළ හැම දෙනා නමින් ලැබීමේ පරලෝකීය සියලු ඥාති වර්ගයාටත් මේ බඳු පුණ්‍ය භූමියක් ඇතිකොට අපට ගුණ දහම් පුරන්නට සිල් ගුණ වඩන්නට නිවෙන්නට සැනසෙන්නට මේ බඳු පුණ්‍ය භූමියක් ඇතිකොට මේ පරලෝකීය යම් ස්වාමීන් වහන්සේලා හෝ දායකකාරක ආදී වේනම් ඒ හැම දෙනාට මේ පින් 107ක්පත් වේවා. අපේ ඥාතිවරු මේ පින්ගෙන සැපතින් සැපතටපත් වේවා. දෙව් සැපතින් මිනිස් සැපතින් සැපවත්ව සත්‍තුරු ශාස්ත්‍රයෙන් ධම්මකට යොමු සසර කතරින් එතර වේවායි සාදු කියලා පියා. හඳ දවසේ ඔබට මට දන් පෙන් පූජා කළේ දායකකාරකාදීන්ට මේ බදු පුණ්‍යමේ වැඩ පිළිවෙල ක්‍රිය දෙන්නට අනුශාසනා කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ඔබ අප හැම දෙනාටත් සංවිධායක ඒ දායක පින්වතුන්ටත් බොහෝ උපකාරක හැම දෙනාටමත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුමුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් දෘශ්‍යමාන අදෘශ්‍යමාන සියලුව දුර්භාදක දුර්වී නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සියලු යහපත සියලු ශාන්තිය සියලු සහනය සියලු සැනසිල්ල උදා වේවා. අපල උපද්‍රව කරදර බාධක කාය චිත්ත පීඩාවන් මගහැරේවා. සියලු සම්‍යක් ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා අපේක්ෂාවන් ඉටු වේවා. සසර ගමනේ සරණාතුරු නරකාදී දුකති බයකට සාපපාසාදී දුකකට උපැමිණ දුර්ජන අසුරෙන්නේදී සත්පුරුෂ අසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් නිවන් සුවයෙන් සැනසුන කල් නොවේවාම අපේ හැමදෙනාටම ලැබේවා සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කත අච්චයං කමනේ ධම්ම සම්දිට්ඨික කාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කමනේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයාවං සබ්බ දුක්ඛාපමුඤ්ඤතු දුක්ඛප්පත්තාච නිදුක්ඛාමයං පත්තාච සෝකප්පත්තාච නිසෝකාහුන්තු සබ්බේ පිපානිනු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු දම්කු සිල් පවාරණය කරනවා හොඳයි එහෙනම් නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියං චි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියං චි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායි චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සම්ජති සියලු පින් බලෙන් සියලු දෙනාට සියලු යහපත්.